ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
හොදයි තවත් නොබෝ දිනකින් එහෙමත් නැත්නම් මේ මාසේ 10 වැනිදා සිට ඔස්ට්‍රේලියාවේ වෙසෙන වයස අවුරුදු 5 11 අතර ළමුන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීම සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඉතින් මේ වසර උදාවත් එක්කම නැවතත් කොවිඩ් තත්ත්වයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වැඩසටහන අතිශය වැදගත් වේවි කියලා තමයි අපි හිතන්නේ. කොහොම නමුත් මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන වැඩිහිටි ඇතැම් පිරිසකට යම් චකිතයකුත් තිබෙනවා. ඉතින් මේ හේතුවෙන් මේ පිළිබඳව අද දවසේදී SBS සිංහල සේවයෙන් කතා බහ කරන්න අපි කල්පනා කරා. මේ කතාබහට අද දවසේදී SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ළමා සහ තරුණ සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්ෂිනී ගුණසිරි, ඒ වගේම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මවක් වන මොනාලි වීරසිංහ මහත්මිය. හොඳ හැමනම් අපි මුලින්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අපත් සමග සම්බන්ධ වන මොනාලි වීරසිංහ මහත්මිය වෙතට යොමු වෙනවා. මොනාලි මහත්මිය, අපි කැමතියි ඔබෙන් මුලින්ම දැනගන්න මේ වයස් කාණ්ඩයේ ළමුන් සඳහා එන්නත් ලබා දීමට ඔස්ට්‍රේලියාව ගත් තීරණය සම්බන්ධයෙන් ඔබ දරන පෞද්ගලික අදහස පිළිබඳව.
මම කැමති ඔස්ට්‍රේලියාව කරපු විදිහට. දැන් අපි දෙන්නට ගැහුවට පස්සේ ඉතින් මට හැමතිස්සෙම හිතුණා ළමයාටත් මේක ගහලා තිබුණනම් හොඳයි කියලා එළියට යන්න, විශේෂයෙන් ඒ ස්කෝලේ යනකොට තවදුරටත් ඉතින් රට වහන්නෙත් නැත්තම්. ඉතින් ඒකින්ද මම ඒගොල්ලන් බුකින්ස් වලට ඕපන් කරපු දවසේම බුකින් එක දැම්මා. මෙයාට මං විශ්වාස කරනවා, ඒ කියන්නේ ඔස්ට්‍රේලියාව ඔක්කොම අවශ්‍ය පරීක්ෂණ කරලානේ අප්‍රූවල් එක දීලා තියෙන වැක්සින් එකට. ඉතින් ඒකෙන් හින්දා මමත් ගැහුවා, හස්බන්ඩ් ගැහුවා. මට එහෙම බයක් තිබුණ නැහැ ළමයාට ගහන. අනිත් එක මගේ බබාට අවුරුදු 10යි, අවුරුදු 12ට වැඩි ළමයින්ට දැනටම ගැහුවානේ වැක්සින් එක. ඉතින් එහෙම බයක් තිබුණ නැහැ. මගේ පුංචි මෙක්කෙනාටත් ඒ වයසට අප්‍රූවල් එක හම්බුන ගම මම බුක් කරනවා. කිහිප දෙනෙක් ඉන්නවා ඉතින් එහෙම දෙමව්පියෝ ගහලා, ඒ උනාට ළමයින්ට ගහන්න පොඩ්ඩක් පස්සට අදින පිරිසක් ඉන්නවා, ඒගොල්ලෝ බයයි කියලා. ඒගොල්ලෝ තේරුණාට බුක් කරයි මං හිතන්නේ ටික කාලයක් ගිහිල්ලා.
හොඳයි මොනාලි මහත්මිය, ඒ වගේම මේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික මවක් වශයෙන් මේ එන්නත්කරණය සම්බන්ධයෙන් ඔබට යම් චකිතයක් හෝ බියක් පවතිනවද කියලත් අපි කැමති ඔබෙන් දැනගන්න.
මම වැක්සින් එක ගැන, ඒ කියන්නේ එහෙම බයක් මට මුලින්දලම තිබුණ නැහැ. ඒක මට ප්‍රූව් වෙච්ච දෙයක් තමයි මගේ අම්මයි තාත්තයි ලංකාවේ වැක්සින් එක ගත්තේ ඇස්ට්‍රාසෙනිකා එක. මගේ මල්ලියාගේ වයිෆ් ගත්තේ සයිනෆාම් කියන එක. එකම ගෙදර ඉන්නේ දෙගොල්ලොම. මල්ලිටයි වයිෆ්ටයි හැදුනා, බබාටත් හැදුනා ඒගොල්ලන්ගේ චුටි අවුරුද්දක බබාට. ඒ වුණාට අම්මයි තාත්තටයි හැදුන්නේ නැහැ. අම්මයි තාත්තයි බබා එක්කමයි ඉන්නේ. ඉතින් මට ඒ වෙලාවේ වැක්සින් එක ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා. මොකද අම්මලා ඇස්ට්‍රාසෙනික එක ගහපු හින්දා ලොකු පරිස්සමක් වුණා කියලා. ඒගොල්ලෝ වයස වෙලාත් ඒගොල්ලෝ ලෙඩ්ඩු අස්සේ ඉඳලා තැදුන්නේ නැති එක ගැන. ඉතින් ඔස්ට්‍රේලියාව අපිට ඇස්ට්‍රාසෙනිකයි ෆයිසර් විතරයිනේ දුන්නේ. ඉතින් මට ඔස්ට්‍රේලියාවේ වැක්සින් එක සම්බන්ධව විශ්වාසයකින් වැඩි වුණා ඇත්තටම. ඉතින් මොකද මගේ පවුල ඇතුළේ මට වැක්සින් එකේ දෙයක් වෙනවා කියන එක ඔප්පු වුණානේ. ඒක හින්දා ඉතින් මට කිසි ඩවුට් එකක් නැහැ. වැක්සින් එක ළමයට ගහන්න බයක් නැහැ මට. ආරක්ෂාවක් කියලා හිතෙනවා මට ඒක.
හොඳ, අපට මේ කතාවහෙදී පිළිබිඹු වුණා මේ වයස අවුරුදු 5 11 අතර ළමුන් සඳහා කොවිඩ් එනත් ලබා දීම සම්බන්ධයෙන් ඇතැම් පිරිසක් යම් චකිතයකින් පසු වෙනවා කියන කාරණාව. ඉතින් මේ නිසා අපි මීළඟට යොමු වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයෙන් අපත් සමග සම්බන්ධ වන ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්ෂිනී ගුණසිරි වෙතට වැඩිදුර විස්තර කතාබහට. වෛද්‍යතුමිනේ, ඇත්තෙන්ම මේ කොවිඩ් එනතෙන් ළමුන්ට යම්කිසි හෝ අවදානමක් තිබෙනවද කියන කාරණාව පිළිබඳව එහෙමනම් මුලින්ම අවධානයක් යොමු කරමු.
කොවිඩ් එන්නට ඔස්ට්‍රේලියාවේ අවුරුදු 5 11 අතර දරුවන්ට අනුමත කරලා තියෙන්නේ ෆයිසර් කොවිඩ්-19 කියන එන්නට. එතකොට මේ දරුවන්ට ලබා දෙන්නේ මයික්‍රෝග්‍රෑම් 10ක මාත්‍රා දෙකක් සති 8ක පරතරයක් තියෙනවා. එතකොට මේ මයික්‍රෝග්‍රෑම් 10ක මාත්‍රාව අවුරුදු 12ට වඩා වැඩි ළමයින්ට දීපු මාත්‍රාවෙන් 3/1ක් පමණ මාත්‍රාවක්. ආරක්ෂාව සහ අවදානම ගැන කතා කරනකොට අපිට ඒකට අදාළ තොරතුරු ලැබෙන ප්‍රධානම විදි දෙකක් තියෙනවා. පළවෙනි විදිය තමයි මේ ෆයිසර් වැක්සින් ට්‍රයල් කියන එක. එතකොට අනිත් ක්‍රමවේදය තමයි මෙච්චර කලක් ලෝකයේ අවුරුදු 5 11 අතර දරුවන්ට මේ එන්නත ලබා දීලා අනිත් රටවල් වලින් අපිට ලැබෙන දත්ත. ෆයිසර් වැක්සින් ට්‍රයල් එක තමයි අපේ ප්‍රධානම අපිට දත්ත ලැබෙන ක්‍රමය. ඒකට සහභාගි වෙලා තියෙනවා ළමයි 2268. මේ ළමයි 2268 ලෝකයේ විවිධ රටවල් වලින් ආපු ළමයි. ඊට අමතරව මේ ළමයි විවිධාකාර එත්නික් ගෲප්ස්, ඒ කියන්නේ ජනවර්ගවලට අයිති අප්‍රිකානු සම්භවයක් සහිත ළමයි, යුරෝපීය සම්භවයක් සහිත ළමයි, ඒ සමග ආසියානු සම්භවයක් සහිත ළමයි. මේ චයිල් එකෙත් පාවිච්චි කරලා තියෙන්නේ මේ 10 මයික්‍රෝග්‍රෑම්ස්, එහෙම නැත්නම් මයික්‍රෝග්‍රෑම් 10ක කියන මාත්‍රාව ට්‍රයල් එකේ පාවිච්චි කරලා තියෙන සති 3ක පරතරයක් ඇතුව. ඒකෙන් ලැබිලා තියෙන ප්‍රතිඵල තමයි දත්ත ලැබිලා නැහැ කොහෙදිවත් ජීවිතයට හානියක් විය හැකි හෝ බරපතල ආබාධ සිදුවිය හැකි හෝ රෝහල් ගත වීමට තරම් සිදුවිය හැකි ආබාධ මේ ළමයින්ට තියෙනවා කියලා. හෝ මේ එන්නත නිසා ලැබෙන්න පුළුවන් කියලා. එන්නතෙන් ඉතාමත් හොඳ ආරක්ෂාවක්, 90%කට වඩා හොඳ ඉෆෙක්ටිව්නස් කියලා කියනවා ආරක්ෂාවක් මේ වයස් කාණ්ඩේ ළමයින්ට ලැබෙනවා කියලා ඔප්පු වෙලා තියෙනවා. දැන් බොහෝ අය අතර චකිතයක් තියෙනවා මේ මයෝකාඩයිටිස්, ඒ කියන්නේ එහෙම නැත්නම් හදවතේ මාංශපේශි වලට මේ එන්නත බලපාන්න පුළුවන්ද කියලා සමහර සුළුතරයක් පිරිසකට එහෙම අත්දැකීම් තියෙනවා. මේ වයස් කාණ්ඩේ ළමයින්ට නෙවෙයි, අවුරුදු 12ට වඩා වැඩි වයස් කාණ්ඩේ ළමයින්ට, බොහොම සුළුතරයකට. නමුත් මේ ට්‍රයල් එකේ කොයි වෙලාවකවත් පෙන්නලා නැහැ, ට්‍රයල් එකට සහභාගී වුණ මේ ළමයි 2268 ඇතුළත එහෙම මයෝකාඩයිටිස් හෝ හෘදය වස්තුවට බලපෑමක් ඇති වෙනවා කියලා. සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට ඉතාමත්ම සුලභව පෙන්ලා තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් කියලා කියනවා අපි, කියන්නේ මේ වැක්සින් එකෙන් එන්න පුළුවන් අතුරු ආබාධ තමයි පළමෙන එක සතියක් ඇතුළත වගේ මේ එන්නත ලබා දීලා මේ අතේ, එහෙම නැත්නම් ඒ එන්නත ලබා දෙන ස්ථානයේ වේදනාවක් හෝ ඉදිමීම් සහතිකත තත්ත්වයක් පළවෙනි දින 7 ඇතුළත ඕනම අවස්ථාවක ඒක එන්න පුළුවන් කියලා තියෙනවා. ඊට පස්සේ හිසරදය 25%කට පමණ හිසරදයක් තිබිලා තියෙනවා. තෙහෙට්ටුව එහෙම 35%කට පමණ මේ කොටසකට මේ ගෲප් එකේ තියලා තියෙනවා තෙහෙට්ටුව. ඒ කියන්නේ අධික මහන්සිය දැනන ගතියක්. ඒ සියල්ල කිසිම වෛද්‍ය ප්‍රතිකාරයකින් තොරව ඒවා නිකම්ම යටපත් වෙලා යන තත්ත්වේ තමයි තිබිලා තියෙන්නේ. අවශ්‍ය නම් ඕනම කෙනෙකුට මේ වැනි දෙයක් සිදු වුණොත් පැරසිටමෝල් වගේ ඖෂධයක් ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ වෙනකොට ලෝකේ තවත් රටවල් කිහිපයක මේ එන්නත මේ වයසේ ළමයින්ට ලබා දෙන්න අනුමත වෙලා තියෙනවා. ඇමරිකාවේ පමණක් මේ වෙනකොට ළමයින් මිලියන 5කට වඩා වැඩි සංඛ්‍යාවකට එක් එන්නතක් ලබා දීලා තියෙනවා. ඊට අමතරව මිලියන 2කට වඩා වැඩි ප්‍රමාණයකට එන්නක් දෙකම ලබා දීලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගෙන් ලැබෙන දත්ත අපිට හොඳ සෝස් එකක් වෙනවා, එහෙම නැත්නම් හොඳ ක්‍රමයක් වෙනවා මොකද්ද ඇත්තටම වෙන්නේ කියලා දැනගන්න. නමුත් ඇමරිකාව, යුරෝපය, කැනඩාව ඒ වගේ කිසිම ලෝකේ කිසිම තැනකින් දැනට අපිට ආරංචියට ලැබිලා නැහැ මේ අවුරුදු 5ත් 11ත් අතර දරුවන්ට කිසිම විදියක භයානක එහෙම නැත්නම් රෝහල් ගත වීමට සිද්ධ වෙන හෝ ජීවිතයට තරණයක් විය හැකි අතුරු ආබාධ මේක තියෙනවා කියලා. ඔස්ට්‍රේලියාවේ ළමයින්ට මේ එන්නත ලබා දෙන්න අනුමත කරලා තියෙන්නේ සති 8ක පරතරයක් තියලා. ඒ සති 8ක් වැනි දීර්ඝ කාලයක පරතරයක් තියන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් වැඩිහිටියන්ට කොවිඩ් එන්නත ලබා දීලා ලැබුණු දත්ත. ඒ දත්තවල සමහර පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා එන්නත 2 අතර කාලය වැඩි වුණු තරමට පළවෙනි එන්නතෙන් ප්‍රතිදේහ නිපදවීමේ හැකියාව වැඩි, ඉමුන් රෙස්පොන්ස් කියන එක කාර්යක්ෂමයි කියලා. ඒක තියෙන්නේ ඒ වැඩිහිටියන්ගෙන් ලැබිච්ච ඩාටා. නමුත් අවුරුදු 12ට වඩා අඩු ළමයි සම්බන්ධයෙන් මෙහෙම දේට අපිට නැති වුණත් අනුමාන කරනවා ඒක ඒ විදිහටම ළමයින්ගේ සිද්ධ වෙයි කියලා. අනිත් එක තමයි සමහර පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා සති 8ක් තරම් කාල පරිච්ඡේදයක් තිබ්බම අර හදවතේ මාංශපේශී වලට යම් බලපෑමක් වෙන්න කලාතුරකින් හරි හැකියාවක් තියෙනවා නම් ඒ හැකියාව අඩු කිරීමේ හැකියාවක් තියෙනවා කියලා දීර්ඝ කාලයක් පරතරයක් තිබ්බම. අනිත් එක තමයි සාමාන්‍යයෙන් අපි දන්නා දේ පළවෙනි ඩෝස් එක දීලා දෙවෙනි ඩෝස් එක ටික කාලයක් යනකොට දුන්නම ඒ අතර පරතරයක් තිබ්බම අපිටම බලා ගන්න පුළුවන් ගමයට මොකද වෙන්නේ කියලා. යම් අවදානමක් තිබුණත් ඒ තියෙන අවදානම අඩු කරන්න පුළුවන් තරම් ක්‍රමවේද යොදලා තමයි මේ අනුමැතිය දීලා තියෙන්නේ ඔස්ට්‍රේලියානු දරුවන්ට මේ වැක්සින් දෙක දෙන්න. දැන් COVID-19 Pfizer වැක්සින් එකට විතරක් නෙවෙයි ඕනම වැක්සින් එකකට, ඕනම එන්නතකට ඕනම කෙනෙක් අසාත්මික වෙන්න පුළුවන්. ඒක නිසා තමයි වැක්සින් එකක් එන්නතක් දෙනකොට ඒක නිතරම වෛද්‍ය නිරීක්ෂණයකට යටතේ ඒවත් සපයන්නේ. එතකොට දැන් කලින් දන්නවා නම් මේ මීට පෙර මොනයම් හෝ එන්නතකට තමන්ගේ දරුවට ඇලර්ජි එකක් අසාත්මිකතාවයක් ඇවිල්ලා තිබුණා කියලා ඒ අයට කියන්න තියෙන දේ තමයි තමන්ගේ පවුලේ වෛද්‍යවරය හම්බ වෙලා විස්තර දැනගන්න COVID-19 වැක්සින් එක ළමයාට ලබා දෙන්න සුදුසුද නැත්ද කියන එක. අනිත් එක තමයි තියෙනවා COVID-19 වැක්සින් එකේ සංඝටකයක් PEG පොලිඑතිලීන් ග්ලයිකෝල් කියන සංඝටකය ගොඩක් සුලභව භාවිතා වෙනවා අපේ බාත්රූම් ප්‍රඩක්ට්ස්, කොස්මටික් ප්‍රඩක්ට්ස්, අර හෑන්ඩ් සැනිටයිසර්ස් ඒ වගේ දේවල් වල. එතකොට යම් කිසි දරුවෙකුට PEG වලට ඇලර්ජි එකක් තියෙනවා අනිවාර්යෙන් තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හම්බ වෙලා දැනගන්න ඕනේ මේ වැක්සින් එක මේ ළමයාට ලබා දෙන්න සුදුසුද නැද්ද, කොහොමද ලබා දෙන්නේ, කවුද ලබා දෙන්නේ, කොයි වගේ අවස්ථාවල් වලදීද ලබා දෙන්නේ කියලා. අනිත් එක තමයි සමහර දරුවන් ඉන්නවා යම් යම් සෞඛ්‍ය තත්ත්ව නිසා යම් ඖෂධ වර්ග භාවිතා කරන, විශේෂයෙන්ම බ්ලඩ් තිනර්ස් කියලා කියනවා අපේ වට, එහෙම නැත්නම් කියනවා කීමෝතෙරපි, දැන් පිළිකා වලට වගේ ප්‍රතිකාර කරන ළමයි. එවැනි දරුවන් අනිවාර්යයෙන්ම තමන්ගේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් සමග කතා කරන්න ඕනේ හොඳම අවස්ථාව මොකද්ද මේ වැක්සින් එක ලබා ගන්න කියලා. මොකද ඒ දරුවන්ගේ තව තියෙනවා මොනිටර් කරන්න, එහෙම නැත්නම් නිරීක්ෂණය කරන්න ඕන දේවල් මේ බෙහෙත සම්බන්ධයෙන් හෝ අදාළ රෝගය සම්බන්ධයෙන් හෝ අදාළ ප්‍රතිකාරය සම්බන්ධයෙන්. එතකොට ඒ දරුවන්ට මේ එන්නත ලබා දෙන්නේ වඩාත්ම සුදුසු අවස්ථාව බලලා සුදුසු පුද්ගලයන් සමග. සමහර අයගේ චකිතයක් තියෙනවා මේ එන්නත ගත්තම ඉස්සරහට ළමයින්ට දීර්ඝ කාලීනව බලපෑමක් වෙයිද, එහෙම නැත්නම් අර කියනවා අපි ෆර්ටිලිටි වලට දරුවන් ලැබීමේ හැකියාවට ප්‍රශ්නයක් වෙයිද කියන්න තියෙන දේ තමයි දැන් මේ COVID Pfizer vaccine trial එක කියන එක ඒ ක්‍රමවේදය තාමත් සිදුවෙමින් පවතින ට්‍රයල් එකක්. ඒක තමයි එවැනි ක්‍රමවේදවල ස්වභාවය. එතකොට මේ ට්‍රයල් එකට සහභාගී වුණ ළමයින්වත් දැනට තියෙන ප්ලෑන් එක තමයි ඒගොල්ලන්ට අවුරුදු දෙකක් ඉස්සරහට යනකම් බලනවා මොකක්ද වෙන්නේ කියලා. මේ වැක්සින් කියන්නේ මේ එන්නත අනුමත කරපු වෙලාවේ අවුරුදු 5ත් 11ත් අතර දරුවන්ට දෙන්න මේ ට්‍රයල් එකට සහභාගී වෙච්ච ළමයින් සමීක්ෂණය කරලා තියෙනවා මාස දෙකක් හෝ තුනක් වෙනකම් ඒගොල්ලොන්ට වැක්සින් එක දීපු වෙලාවේ ඉඳලා. ඒ දත්තානුව තමයි අපි මේ දැන් ඔයගොල්ලන්ට සපයන තොරතුරු ටික එන්නේ. එතකොට ඉදිරියට ලැබෙන දත්ත ලැබෙන්න තමයි අපිට ඊට වඩා යමක් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් වෙන්නේ. නමුත් දැනට තියෙන දත්තවලට අනුව අපිට කියන්න සාධක නැහැ මේක ඉදිරි ජීවිතේට නරක විදියට බලපානවා කියලා හෝ එහෙම නැත්නම් තමන්ගේ ෆර්ටිලිටි වලට නරක විදියට බලපානවා හෝ කියලාවත්.
හොඳයි වෛද්‍යතුමනි, ඒ වගේම මේ වන විට ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ කොවිඩ් ප්‍රභේදය බවට පත්වෙමින් තිබෙන මේ ඔමික්‍රොන් ප්‍රභේදය සඳහා මෙමගින් යම් බලපෑමක් එල්ල වෙනවද කියන කාරණාවත් අපි කැමති ඔබෙන් දැනගන්න.
අපිට දැනට තියෙන මේ එන්නත් වලින් විශේෂයෙන් ෆයිසර් වැක්සින් එක වගේ දැනට තියෙන එන්නත් වලින් ඔමිකෝන් ප්‍රභේදය නිසා දරුණු රෝගාබාධ, එහෙම නැත්නම් රෝහල් ගැස්වීම් සහ මරණය දක්වා වෙන දේවල් අඩු කරයි කියලා ආරක්ෂා කරනවායි කියලා බලාපොරොත්තු වෙනවා. මේ ඔමිකෝන් කියන වරායිටි එක, එහෙම නැත්නම් ප්‍රභේදය මේ ඉතාමත් සුළු කාලයකට පෙර අඳුනාගත්ත එකක්. අපිට ඒක සම්බන්ධයෙන් විශේෂයෙන්ම පරීක්ෂණ කරලා නැති වුණාට අපිට බලන්න වෙන්නේ මෙච්චර කල් තිබුණු අනිත් ප්‍රභේදවලට විරුද්ධව කොහොමද මේ එන්නත වැඩ කරේ කියන එක. විශේෂයෙන්ම ඩෙල්ටා කියන වේරියන්ට් එකක් තිබුණා, ඒකට විරුද්ධව මේ එන්නතෙන් අපි බලාපොරොත්තු වෙච්ච තරම් ආරක්ෂාවක් තිබුණා, විශේෂයෙන්ම දරුණු රෝගාබාධ, රෝහල්ගත වීම සහ මරණය වැළැක්වීමට. අනිත් කාරණේ තමයි ඔමික්‍රෝන් වරයිටි එක වගේ දේවල් එන එකෙන් පේන්නේ කොයිතරම් වැදගත්ද කියලා. අපි වැක්සින් එකක් එහෙම නැත්නම් එන්නතක් අරගෙන තමන් ප්‍රතිශක්තිකරණයක් මේකට නිපදවා ගැනීම. මොකද වඩාත්ම දන්න දේ තමයි මෙවැනි වෛරස් රෝගයක් පැතිරෙන්න ඇති ඉඩකඩ වැඩිවීමත් සමග ඒකේ තව වේරියන්ට්ස් ඉන්න තියෙන ඉඩකඩත් වැඩි වෙනවා. අපි එන්නතක් ලබාගෙන ප්‍රතිශක්තිකරණය නිපදවා ගත්තම වෛරසයට පැතිරෙන්න බැරි වෙනවා. වෛරසයේ පැතිරෙන්න බැරි වෙනවා කියන්නේ වෛරසයට තව ප්‍රභේද හදන්න තියෙන ඉඩකඩ හොඳටම අවම වෙනවා. එතකොට දැනට තියෙන දත්තාණු ආරක්ෂාකාරී කියලා ඔප්පු වෙච්ච එන්නතක් පාවිච්චි කරලා ප්‍රතිශක්තිකරණය හදා ගැනීමෙන් බලාපොරොත්තු වෙනවා ඔමික්‍රෝන් වැනි ප්‍රභේද ඉස්සරහට ඇති වෙන්නේ නැති වෙයි කියලා, සහ අපිට යම් තරමක හෝ ආරක්ෂාවක් ඒවාගෙනුත් ඉස්සරහට ලැබේ කියලා.
හොඳ, අපි කතා බහ කරමින් සිටියේ මෙම මස 10 වැනිදා සිට ඔස්ට්‍රේලියාවේ වෙසෙන වයස අවුරුදු 5-11 අතර ළමුන් සඳහා කොවිඩ් 19 ලබා දීම සම්බන්ධයෙන් වන කරුණු පිළිබඳව. මේ සඳහා අද දවසේදී අපත් සමග සම්බන්ධ වුණේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්ෂිනී ගුණසිරි, ඒ වගේම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මවක් වන මොනාලි වීරසිංහ යන දෙපළ. එවනම් ඔබ දෙපළට සමුදෙනවා, ඒ වගේම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ ආකාරයෙන් SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වුණාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.